ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනාද තියෙනවා විෂයාංක 105 දක්වා ගරු දිනේෂ් ගුරුවදර මහත්තුමා
මල් වේරවංශ මහත්තුමා නගපු ප්‍රශ්නේ මේ වෙන විට ඉතාම නරක තත්වයක් මහනුවර දිස්ත්‍රික්කයේ නගර රාශියක ඇති වී තිබෙන බව අපි කවුරුත් දන්නෝ ගාන්ත කරුණන්ත ගරු සංවිධායකතුමා රජය වෙනුවෙන් දුන්නු පිළිතුර මදි මොකද රජයේ ඇමතිවරු රජයටම චෝදනා කරමින් ප්‍රසිද්ධියේ මේ තත්වය තවත් කඩා නරක තත්වයකට පරිවර්තනය වෙමින් සිටිනවා ගරු කතානායකතුමාගෙන් ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු දන්නවා ජනාධිපතිතුමා හදිසි නීතිය පනවලා තියෙනවා State of emergency has been declared. A state of emergency has been declared. The situation is bad. Yeah. Normal civil officers can't control the situation. That is why the president had declared state of emergency. එතකොට පාර්ලිමේන්තුවට හදිසි නීතිය ප්‍රකාශයට පත්වීම අනිවාර්යෙන් දැන්වීම දීම සිද්ධ වෙනවා. මේ බරපතල තත්ත්වය ගැන ගරු කතානායකතුමනි කිසිවකු නැත්තම් වගකීමක් ඇති ගරු කතානායකතුමා හැටියට සියලු ප්‍රධාන නියෝජිත සංවිධාන පක්ෂවල සාකච්ඡාවක් ඇඳවලා ඔබතුමාට මැදිහත් වෙන ලෙස අපි මහජන මන්ත්‍රීවරු හැටියට සියලු දෙනාගේ ජීවිත වෙනුවෙන් ඉල්ලා සිටිනවා මේක කල්දාන වෙලාවක් නෙමේ හැටියට සලකන්න කියලත් ඉතාම ඕනෑකමින් අපි මේ අවස්ථාවේදී
ඔබතුමාගේ ඊළඟට ප්‍රධාන කටයුතු වශයෙන් අද තියෙනවා කරුණු පහක් මං සභාවේ අවධානය යොමු කරන පළමුවෙන් අපි ස්ථාවර නියෝගත් ජරාධර්මත් මේවා කළොත් අපිට විවාදයට අවස්ථාව තියෙනවා සභාවේ ගත්වේ සභාවේද
අපි එකඟයි ස්ථාවර නියෝග හා අනෙක් කාරණාව ගැන අපි ඉල්ලීමක් රජයෙන් කරනවා මේ ඇමතුමා තින්නවා අතුරුදහන් බලාත්කාරයෙන් අතුරුදහන් කිරීම් සියලු තැනැත්තා ආරක්ෂකීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අද දින විවාදයට නොගෙන කල්තබලා අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා එක මම විශේෂයෙන් ගරු ඇමතුමා තින්න වෙලාව ඉල්ලීමක් කරනවා මේක බරපතල කාරණාවක් ලෙස සාකච්ඡා කරන්න වේලාව මදිකම් අඩුකම නිසා
අද මුළු දවසම තියෙනවා ඒක මදිද කරු මන්ත්‍රීතුමා අද දවස පුරාම මේක විවාද
කරන්න. We take it up on the third week.
But isn't the whole day today enough for this? I know your concerns are in particular in relation to what section 8 of this bill when it came up in the sectoral oversight committee. What I was thinking is that we can move an amendment to Section 8 excluding Sri Lankans. That will satisfy your concerns completely. මොකද මේ පනතේ වෙන කිසිම දෙයක් නැහැ ගරු මන්ත්‍රීතුමා. මේ පනතේ තියෙන ඔක්කොම විධිවිධාන ඉදිරියට තියෙන වරදවල් විතරයි. There is nothing retrospective. ඉස්සර අතීතයේ කරපු කිසිම දෙයක් මෙතන මේ පනතෙන් වරදක් හැටියට ගණන් ගැනෙන්නේ නැහැ. අනාගතයේ සිදුකරන දේවල් ගැන තම විතරයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට
බැලද ඔබතුමා ගේන සංශෝධනය that is to ශ්‍රී ලංකාව මේකෙන් ඉවත් කිරීම කියන
ශ්‍රී ලංකා ප්‍රවේශයක්.
ඒ කාරණාව ගැන
ඒතර ඔබතුමා අධීක්ෂණ කමිටුවේ that's the only concern that you had. That is that section 8. වසුදේව නායකාර මැතිතුමත් මේ ප්‍රශ්නෙමයි මෑ කිරුවේ. මොකද එතුමා කිව්වා මේ අටවෙනි වගන්තිය ප්‍රකාරව පිටරට ආණ්ඩුවකට අවස්ථාවක් දෙනවයි කියලා හිටන් අපේ ලාංකික කෙනෙක්ව යම්කිසි වරදක් කරලා තියෙන කෙනෙක්ව ඒ රටට ගෙනහිලා නඩු දාන්න. ඉතින් ඒක වළක්වන්න මම කැමති මේ අටවෙනි වගන්තියට අපි සංශෝධනයක් ඉදිරිපත් කරමු. මේ අටවෙනි වගන්තිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන්නේ නැහැ කියලා. කරම කැමති එක මම අගමැතිතුමාගෙනුත් ඒක
අරණාව කල් තියලා ඔබතුමාගේ ඩ්‍රාෆ්ට් කරපු මේ සකසන ලද සංශෝධනය ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ හෙට
ඒ සංශෝධනය ඉතාමත්ම සුළු සංශෝධනය ඒක දැම්ම හැටි එතකොට මේ අටවෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම ලංකාවේ පුරවැසියෙකුට බලපාන්නේ නැහැ කිසිම ආකාරයකින්
අරු විමල් වීරවංශ මහත්තුමා
ගරු කතානායකතුමනි ගරු විදේශ ඇමතිතුමාගෙන් ඉතාම ඕනකමින් ඉල්ලනවා කාරණා දෙකක්. එකක් අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තුමන් කිව්වා වගේ අද මාතෘකා දෙකක් සාකච්ඡාවට භාජනය වෙනවා එකම වෙලාවේ. ස්ථාවර නියෝගවලට අදාළ කරුණුත් ඒ වගේම මේ පනතට අදාළ කරුණුත්. මේ පනත මං හිතන්නේ රටේ ජනතාව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු පනතක්. ඉතින් මේ මාතෘකා දෙකක් පැය කීපයක් විතරයි මේ විවාදෙ තියෙන්නේ. ඉතින් අපි කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ පනතේ තියෙන බලපෑම් සහගත ස්වභාවය ගැන සලකලා ඊළඟ පාර්ලිමේන්තු සතිය අපිට මේ පනත විතරක් සම්පූර්ණ දවසක් සාකච්ඡාවට ගන්න අවස්ථාව දෙන්න. එතකොට ඔබතුමාගේ සංශෝධනෙන් ওই කියන වෙනස වෙනවද නැද්ද කියලාත් අපිට හරියට හඳුන ගන්න පුළුවන්. දෙවෙනි කාර්යය තමයි ගරු ඇමතුමා මේ පනතේ ඒ අටවෙනි වගන්තිය ශ්‍රී ලාංකිකයන්ට බලපාන්නේ නැත්නම් මේ පනතේ වගන්තිය තිබීමෙන් තේරුමක් නැහැ. ඒ එහෙමනම් ඒ වගන්තිය ඉවත් වෙන්න ඕන.
මේ පිටරට පුරවැසියෙකු යම් කිසි වරදක් කරලා හිටන් පිටරටක කළා යා ලංකාවට ඇවිල්ලා හිටන් හැංගිලා හිටියොත් එතකොට ඒ රටේ ආණ්ඩුවට අවස්ථාවක් තියෙන්න ඕනේ මේ මෙයාව ඒ පුද්ගලයාව මේ රටෙන් එයාට ගෙනිල්ලට නඩු දම්මන්න. ඉතින් ඒක නිසා ඒකට හරියට තමයි මේ 9 8 වගන්තිය තියෙන්නේ. හැබැයි මෙතන ඇත්ත වශයෙන්ම මේ 8 වගන්තිය හරියට කියවොත් ගරු මන්ත්‍රීතුමා තමුනාසිර තේරෙයි මේකෙන් කියලා නැහැ මේ අපි බාර දෙන්න ඕනේ කියලා ඒ පුද්ගලයාව. මේ වගන්තියෙන් කියවන්නේ අපි දැනුම් දෙන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා හිටන්.
ගරු ඇමතුමන මේ පනත විතරක් නෙවෙයි ඔතෙන්දි සලකා බලන්න ඕනේ අස්සම් කරපු ප්‍රඥාප්තිය. ඒ ප්‍රඥාප්තියයි පනතයි දෙක එකට තියලා සලකා බලන්න.
ඉතින් ඒක අස්සම් කරපු ප්‍රඥාව ගියම වැඩක් නැහැ. මොකද අස්සම් කරපු ප්‍රඥාව ක්‍රියාත්මක කරන්න තමයි මේ පනත මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඒක ලංකාවේ නීතියක් හැටියට ස්ථාපිත කරන්නේ. ලංකාවේ නීතියක් හැටියට ස්ථාපිත වුණේ නැත්තම් ප්‍රඥාවේ මොකක්වත් තිබුණොත් ඒක ඇති වැඩක් නැහැ.
ඉතියක් හැටියට සම්මත උනේ නැත්තම් ඒක හරි. නමුත් දැන් මේක නීතියක් හැටියට සම්මත කරන්න යන්නේ.
එතකොට මේක අර සම්මුතියත් එක්ක මේ සලකලා බලන එක ඇති වැඩක් නැහැ. මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේක දැන් තව මං හිතන්නේ මේ දැන් තියෙන අනිත් වැඩ ටික මං හිතන්නේ නැහැ වැඩි කාලෙයි වැඩි වෙලා යයි කියලා. ඉතින් එහෙම වැඩි වෙලා ගිහිල්ලාට මේක විවාද කරන්න වෙලාව මදි වුණොත් අපි ඊට පස්සේ මේක අද දින විවාද කරලා පසු දවසකට දාමු විතරක කොටසට.
අපි එහෙම කරමුද අද අපි විවාදය කරන වෙලාව අවශ්‍ය
මේක කලිනුත් මේක මේ පාර්ලිමේන්තුවේ this bill was
එහෙම කරමු අපි අවශ්‍ය වුණොත් you can decide no අවශ්‍ය වුණොත් ඔව්
section 8 එකේ කියන්න draft එකේ වන් amendment
draft හරියද
ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා ඔව්
මේ පනතට දාලා අස්සම් කරන ලද ජාත්‍යන්තර ප්‍රඥාප්තියේ සිංහල දෙමළ ඉංග්‍රීසි පිටපත් අපි තමුන්නාංශගෙනුත් ලිපියක් ලියලා මීට පෙර අවස්ථාවකත් ඉල්ලුවා මන්ත්‍රීවරු සියලු දෙනාට මේ පනතට අදාළ මේ පනත් කෙටුම්පතට අදාළ අස්සම් කරන ලද ප්‍රඥාප්තිය මේ ප්‍රඥාප්තිය බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතක් තමයි මේ අද අපි විවාදයට ගැනීමට නියමිතව තිබෙන්නේ ගරු විදේශ අමාත්‍යතුමනි මේ දක්වා මන්ත්‍රීවරු 225 දෙනාට මේ ප්‍රඥාප්තිය අපිට ලැබුණේ නැහැ අපි ප්‍රඥාප්තිය ස්වාගත නමුත් සිංහල දෙමළ පිටපත් අපට ලැබුණේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ තමයි තමුන්නාංශ කියන්නේ මේ 8 වගන්තියේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කියන කොටස ඉවත් කරමු කියලා. ඉතින් අපි ඉල්ලන්නේ නැවත වතාවක්. එක වතාවක් මේ ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමත් කල් දැබ්බා. ඉතින් ඒ නිසා අද මේ දෙකක් ස්ථාවර නියෝග පිළිබඳ සාකච්ඡාවත් මේ සාකච්ඡාවත් එකට පටලවලා ගන්න නැතුව මේක බලවත් පනතක් නිසා ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීම පිළිබඳ පනතක් නිසා එකවතාවක් කල් දාලා තිබෙන නිසාත් ඒ ප්‍රඥාප්තිය අපිට ලබා දීලා නැති නිසාත් අපි ඉල්ලන ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව මේ විවාදය වෙනත් දවසකට ගන්න
හොඳයි
අරගෙන මේ සාකච්ඡාව කරමු කියලා අද පටලවලා ගන්න නැතුව
ගරු තොනි ලන්දේන්ති මැතිතුමා
කතානායකතුමනි ඊයේ දිනේදී විවාද කරන්න තිබිච්ච ඇන්ටි ඩම්පින් ඇක්ට් එකත් අද විවාදෙට අරන් තියෙනවා
ඒකත් ගන්න ගරු
අපතල විදියට සාකච්ඡාවට ලක් වෙන එකක් මොකද ඒක නිසා ස්ථාවර නියෝග පිළිබඳ සාකච්ඡාවත්
अवधान्य කරුණු පිළිබඳ තත්වයන් ඉදිරිපත් කළාම ඔබතුමා එතනදී කරපු අදහස් වලට වඩා ඒ ආකාරයට සිද්ධ වෙන්නේ නැති බවට අපේ නීතිඥයන් විසින් අපිට පිළිතුරු ලබා දීමක් කරා. මොකද ඔබතුමා සඳහන් කරන දේ අපි ඔවුන්ට කීවට මේක බලපාන්නේ නැහැ කියලා මේ අතීතයටත් බලපාන ලෙස මේ ප්‍රඥප්තියේ තියෙන ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු අතීතයටත් බලපෑම ස්වයංක්‍රීයව සිද්ධ වෙන බව තමයි වෙනත් නීතිඥයන් විසින් අපිට උපදෙස් දුන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමා මේ ගරු සභාවට සහතික වෙනවා නම් මේ අතීතයට බලපාන්නේ නැහැ.
තියෙන කියලා මේක අතීතයට
පොද ඒක විවාදයේදී ගම්මුදකාර ඇමෙච්චුමා.
ප්‍රඥප්තිය නිසා නෙමෙයි ඒක වෙන්නේ. ප්‍රඥප්තිය ජාත්‍යන්තර ප්‍රඥප්තියට අපි එකඟ වුණාට පස්සේ අපි බැඳිලා ඉන්නවා අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් උත් එලෙසින්ම කටයුතු කරන්න කියන එක තමයි අපේ නීතිඥයන් ඉදිරිපත් කරපු තර්කය.
ගරු මන්ත්‍රීතුමනි, ප්‍රඥප්තිය මොකක් තිබුණා වුණත් අපි මොනවා කරන්න බලාපොරොත්තුෙන් අපි මොනවා කරන්න එකඟ වුණත් ප්‍රඥප්තියේ මේ ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන් කිරීමේ අරමුණෙන් තමයි මේ නීතිය කියන්නේ ලංකාවේ බලාත්මක වෙන්න. එතකොට ලංකාවේ බලාත්මක වෙන්න කියන මේ නීතිය තියෙනවා තමයි ලංකාවේ මේ අදාළ වෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. ප්‍රඥප්තිය තියෙනවා මෙතන ඇවිල්ලා උසාවියේ බෑන් කරන්න බෑ. මේකේ තියෙනවා විතරයි උසාවියේ බෑන් ගන්න පුළුවන්.
ඊළඟට කමිටු ස්ටේට් නේද? ඔව් ගරු බන්දුර ගුණරාජ මැතිතුමා.
ඔව්. දැන් ඔබතුමා කියන ආකාරයට මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අපේට බලපාන්නේ අහවල් දවසින් පස්සේ කියලා වෙලා මේ පනත සම්මත කළාට පස්සේ එවැනි තත්වයක් ඇති කරන්න පුළුවන් කියන සහතිකය ඔබතුමාට දෙන්න පුළුවන්ද?
මේ මම සහතිකයක් දෙන්න ඕනේ නැහැ. මේ පනතේ තියෙනවානේ, මේ පනතේ තියෙන විධිවිධාන, පනතේ තියෙන විධිවිධාන අනුව පැහැදිලිව මේ පනත සම්මත වෙලා හිටන් නීතියක් හැටියට ස්ථාපිත වුණාට පස්සේ සිදු කරන දේවල් තමයි බරදවල් හැටියට ගණන් ගන්නේ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් එහෙම එකක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් අපිට බෑ මේ පහුගිය නීතියක් සම්මත වෙන්න ඉස්සෙල්ලා කරපු ක්‍රියාවක් නීති විරෝධී ක්‍රියාවක් හැටියට දැක්වෙන නීතියක් පනවන්න. ඉතින් ඒක ගැන
තව කල් දෙන්න අවස්ථාවෙන් නැත්තම් අද මේ අයිටම් 3-4 එකක් තුළු වෙලාවක් යන්නේ. ඔව් අද සාකච්ඡා කරමු. So we can start the dialogue, honorable minister. We can start today and then we will continue. හරියම කරමු. බොහොම ස්තුතියි. ළඟට අයිටම් නම්බර් Yes.
අපි Provincial Councils Amendment Act එක සම්මත කළා. According to the Act, මේ කමිටුව විසින් වාර්තාවක් සකස් කොට අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඊළඟ වගන්තිය කියනවා මේ පාර්ලිමේන්තුවට සති දෙකක් ඇතුළේ ඉදිරිපත් කළ යුතුයි. ඊළඟට මේ මාසේ අවසන් වීමට පෙර මේ පනත අනුව දැනට ආණ්ඩුකාර පාලනයේ තිබෙන පළාත් සභාවල් ඡන්ද විමසීමකට යාම පිළිබඳ තීරණයක් පාර්ලිමේන්තුව ගත යුතුයි. දැන් පාර්ලිමේන්තුවට බලපාන නිසායි මම මේ හදිසි ප්‍රශ්නේ නැගුවේ. අද මාර්තු මාසේ 7 වෙනිදා මේ හදිසිය ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද මේ වාර්තාව ඊයේ ඉදිරිපත් කරේ ඇමතිතුමා. දැන් මාර්තු 31 වෙනිදා වන විට පළාත් සභා 3 ඡන්දයට යෑම සඳහා වූ මේ පනත සම්බන්ධව රජය කටයුතු කරන බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයෙන්ද? මේ පනත ප්‍රකාරවද, එහෙම නැත්නම් මේ පනත යළි සංශෝධනය කරලද කියලා? මේක මොකද අපිට තියෙන කාලේ තව සුමාන 3 තියෙනවා.
ගරු මන්ත්‍රී, මම මේක යොමු කරන්න අදාළ අමාත්‍යවරයාට පුළුවන් හෙට පිළිතුරක් දෙන විදිහට මම අදාළ
What was said to be presented yesterday, yeah. We haven't got copies of that. What was tabled by the Honorable Minister for Provincial Councils.
All the CDs were given apparently.
It's in CDs.
All CDs were given.
Okay.
Okay. Hari. Hari, Bhoomi Stuti, Langata, Adin Nayapathe Vishayank 105 Palamimna Api 4th 5th Ganwa Karaka Sabha Avasthawa. සභාවෙන්කද ගන්න. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කාරක සභාවේදී පළවෙනි ස්ථාවර නියෝග පළවෙනි ස්ථාවර නියෝග සභාව එක්කද දෙවෙනි ස්ථාවර නියෝගය එක්කද තුන්වෙනි ස්ථාවර නියෝගය එක්කද හතරවෙනි ස්ථාවර නියෝගය එක්කද පස්වෙනි ස්ථාවර නියෝගය එක්කද හයවෙනි ස්ථාවර නියෝගය එක්කද හත්වෙනි ස්ථාවර නියෝගය එක්කද අටවෙනි ස්ථාවර නියෝගය එක්කද නවවෙනි ස්ථාවර නියෝගය එක්කද දහවෙනි ස්ථාවර නියෝගය එක්කද එකොළොස්වෙනි ස්ථාවර නියෝගය එක්කද දොළොස්වෙනි ස්ථාවර නියෝගය එක්කද දහතුන්වෙනි ස්ථාවර නියෝගය එක්කද දහහත්වෙනි ස්ථාවර නියෝගය එක්කද පාලිසෙන් ස්ථාවර නියෝගය එක්කද 17 ස්ථාවර නියෝගය එක්කද 17 ස්ථාවර නියෝගය එක්කද 18 ස්ථාවර නියෝගය එක්කද 19 ස්ථාවර නියෝගය එක්කද 20 ස්ථාවර නියෝගය එක්කද 21 ස්ථාවර නියෝගය එක්කද 22 ස්ථාවර නියෝගය එක්කද 23 ස්ථාවර නියෝගය එක්කද 24 ස්ථාවර නියෝගය එක්කද 25 ස්ථාවර නියෝගය එක්කද 26 ස්ථාවර නියෝගය එක්කද 27 ස්ථාවර නියෝගය එක්කද 28 ස්ථාවර නියෝගය එක්කද 29 ස්ථාවර නියෝගය එක්කද 30 ස්ථාවර නියෝගය එක්කද 31 ස්ථාවර නියෝගය එක්කද
ගරු කතානායකතුමනි
ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා
විරුද්ධ පක්ෂයේ නායකයා තේරීම පිළිබඳ වගන්තියට අලුතෙන් සංශෝධනයක් විය යුතු කියලා ඔබතුමා ඉදිරියේ විරුද්ධ පක්ෂයේ එකබද විපක්ෂයේ විශේෂ ඉල්ලීමක් කරා. මේ පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුව වෙනස් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වෙනස් වෙන නිසා ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාවයකට පැමිණ තිබෙන නිසා අද අපි මේ ස්ථාවර නියෝග වෙනස් කිරීමකට යොමු වෙනවා. නමුත් විරුද්ධ පක්ෂයේ නායක හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය ඇති තැනත්තා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. දැන් 19 සංශෝධනයේ තියෙනවා. සංශෝධනය කරත් තිබෙනවා. ඉතින් අපි ඔබතුමාගෙන් අවම වශයෙන් ඉල්ලා මොකද මේ අවස්ථාවේදී මේ පිළිබඳ තිස්වෙනි වගන්තියට එන්නට ඉස්සෙල්ල ක්වෙස්චන්ස් යටතේ හෝ විපක්ෂ නායකවරයෙක්ට වගකීම් රාශියක් තියෙනවා. අපි කියනවා ඉතා පැහැදිලිව කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ ඉඳගන්න. අනිවාර්යෙන් විපක්ෂ නායකතුමා ඉඳගන්න ඕනේ. එතකොට විපක්ෂ නායකවරයා තේරීම පිළිබඳ ප්‍රශ්නයක් අපි ඡන්ද විමසීමක් ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය ඇති තැනත්තා වාගේ විපක්ෂ නායකවරයා විරුද්ධ පක්ෂයේම ඉඳගෙන ඉන්න මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇති තැනත්තා කතානායකතුමා විසින් පිළිගත යුතුයි කියලා. මේක කිසිම අසාධාරණ ඇති සංශෝධනයක් නෙවෙයි. ඒ අර්බුදය අද පවතින නිසා.
ඊයේ හැන්දෑවෙත් අපි මේ ගැන විශේෂ කමිටුවක් ඉඳගත්තා. අපි ඒක තීරණ දැන් ඔබතුමාට දෙන්න පුළුවන් ද?
එහෙම ගරු කතානායකතුමනි, මම දිනේෂ් ගුණරත්න මහත්තුමා විසින් ඉදිරිපත් කරපු අදහස් ඊයේ දිනේත් ඒ වගේ මීට කලිනුත් ඒ දීර්ඝව සාකච්ඡා කෙරුණා. මෙතෙන්දී වෙනත් රටවල විපක්ෂ නායකවරයා තෝරා ගැනීම පිළිබඳ වූ සම්ප්‍රදායන් අපි සලකා බැලුවා. අපි ඒ වගේම මමත් කමිටුවේ සමාජිකයෙක් හැටියට මේ වසර ගානක් තිස්සේ මේ කමිටුව රැස් වෙද්දී මේ ප්‍රශ්නේ හැමදාමත් අපි කතා කළා. ගරු දිනේෂ් ගුණරත්න මහත්තුමා කියන ප්‍රශ්න අපි පිළිගන්නවා. ඔබතුමා ඒකේ තියෙන බරපතලකම. නමුත් අපේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදායයේ තියෙන අනෙක් රටවල්වල තත්ත්වයන් බැලුවහම ගරු කතානායකතුමනි, ඒ රටවල්වල සම්ප්‍රදායන් තුලින් තමයි මේක ගොඩනැගිලා තිබෙන්නේ. ඉතින් එතකොට මේ අත් සුවිශේෂයෙන් මතුවේ ඇති තත්ත්වය හැමදාම මතුවෙන එකක් නෙමෙයි. මේක ඉතාම විශේෂ තත්ත්වයක්. අපි ඔබතුමාගේ මතයට ගරු කරනවා. නමුත් මම හිතන්නේ අපි මෙතනින් ඉදිරියට යා යුතුව තියෙනවා ගරු කතානායකතුමනි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ 100%ක් මේකතාවයක් නෙමෙයි. නමුත් අපි ගරු කරනවා. ඒ කෙසේ වෙතත් අපි පිළිගන්නවා විපක්ෂයේ බහුතර මතයේ තියෙන තැනට තමයි යා යුත්තේ. ඒක කලින් මේ ප්‍රශ්නේ මතුවන අවස්ථාවේදී යම් යම් ක්‍රමවල විසඳගත්තා. ඉතින් ඒ නිසා මෙතනින් ඉදිරියට යා යුතුව කියන එක මගේ යෝජනා. ගරු කතානායකතුමනි, 32 ස්ථාවර නියෝගය සඳහා සංශෝධනයක් ඉදිරිපත් කරනවා.
ඔව් ගරු වීමරංශ මහත්තුමා,
ගරු කතානායකතුමනි, වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය තුල ලෝකයේ කුමන පාර්ලිමේන්තුවේද මන්ත්‍රී ආසන 16ක් ගත්තු කෙනෙක් විරුද්ධ පක්ෂ නායකයා වෙන්නේ? විපක්ෂයේ විශාල බහුතරය නියෝජනය නොකරන විපක්ෂ නායකවරයෙක් හැදිලා තියෙන ලෝකේ මොන පාර්ලිමේන්තුවද?
ගරු ඉසා ගරු කතානායකතුමනි, මේ තිබෙන විකෘතිය, මේ තිබෙන විකෘතිය අද අද මේ රටේ ජනමතය නිසියාකාරව මෙතන නිරූපණය වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි,
විකෘතියක්. මේ විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරන්න පුළුවන් සංශෝධනයක් ගැනයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් මේ සඳහන් කරන්නේ.
ගරු කතානායකතුමනි,
හොඳයි.
මෙම ප්‍රශ්නය මතුවලා තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන පක්ෂය තුළම කණ්ඩායම් දෙකක් ගොනු වෙලා තියෙන නිසා. එතකොට ඒ ඔවුන් ඉවත් වෙලා තමන්ගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර බුලත් කොළේ ලකුණෙන් ඉල්ලපු තමන්ගේ පක්ෂපාතීත්වය නිත්‍යානුකූලව අතහැරලා ඔවුන්ගේ අලුත් පක්ෂයක් ගොඩනගලා තියෙනවා, ඒ අලුත් පක්ෂයට යනවා නම් ඒක ඔවුන්ගේ වැඩක්. ඉතින් එහෙම වෙන්නේ නැති නිසායි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ.
ඔව්.
ගගරු කතානායකතුමනි, මගේ ඉදිරියට අවසර පතනවා.
අපි රටවල් විසි ගන්න කිදිර බැලුවා, මම
බැලුවා සම්ප්‍රදායන් අපි සලකල බැලුවා. ඉතින් ඒක ගුණද වැතුමනි, අපිට ඉඩ දෙන්න මේක ඉස්සරහට යන්න.
හරි ගරු ගරු ඔනරබල් සුමන්ජිලා නිර්වාචනය ඔබතුමාට.
May I only say this, since honorable Veeravansa referred to the present situation, it's not anybody's desire that a smaller section of a group occupies the chair of the leader of the opposition. It is because in this parliament there are six political parties, recognized political parties, that have been returned to parliament, and two of those parties are in government, and therefore the party that has the third largest number is entitled to the leader of the opposition post. So that is the reason why, since he referred to the present situation, I'm saying this. But if some members who are seated in the opposition clearly indicate their intention and declare that they are not part of the government party, a party that is part of the government, then the situation will change.
මේ සම්බන්ධ නීති අපි නීති උපදේශ ලබා ගත්ත ගරු බන්දර ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි, මේ වර්තමානයේ තිබෙන තත්වය සම්බන්ධයෙන් නෙමෙයිනි අපි මේ ස්ථාවර නියෝග සම්මත කරගන්න ඔබතුමා වෙහෙස වෙලා, මේ කමිටුව වෙහෙස වෙලා හදන්නේ අනාගතයට. එතකොට අනාගතයේ ඇති වෙන පාර්ලිමේන්තුව වලටත් පූර්වාදර්ශයේ ලෙස ඇති වෙන්නේ අද දිනේ සම්මත කරන මේ ස්ථාවර නියෝගනේ. එතකොට අනාගතයේ දවසකත් මේ රටේ අතිමහත් බහුතරය විපක්ෂයේ නොවන ලෙස සලකන්න ඉඩ ප්‍රස්ථා ලැබෙනවා අද මේක සම්මත කළොත්. ඒ නිසා තමයි ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කියන යෝජනාව ඉතාම සාධාරණ යුක්ති සහගත බැලූ බැල්මටම නිවැරදි මේ යෝජනාව. විපක්ෂය ලෙස පෙනී සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමති වෙන කෙනා විපක්ෂ නායක වෙන්න ඕනේ. ආණ්ඩුව ලෙස පෙනී සිටින අයගේ බහුතරයෙන් අග්‍රාමාත්‍යතුමා පත් වෙනවා නම් විපක්ෂ නායකවරයාත් ඒ මූලධර්මයට අනුවම පත් වෙන්න ඕනේ කියන එක බොහොම සරල සිද්ධාන්තයන්නේ. අද තියෙන මේ අවුල් සාගත අරාජික විකෘති තත්ත්වය ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අනාගතයේදී මේ ස්ථාවර නියෝග අද සම්මත කළාම මතු දවසක ඇති වෙන පාර්ලිමේන්තුවටත් මේ ප්‍රශ්නේ එහෙමම අපි ඉතුරු කරනවා. ඒ නිසා එය විසඳ ගැනීම සඳහා ඔබතුමා මැදිහත් වෙන ලෙස අපි ඔබතුමාගෙන් ඕනේ කම ඉල්ලා
සිටිනවා.
ගරු කතානායකතුමනි, මම ඒ මතයට අපි ඒ මතයේ තියෙන වටිනකමත් අපි අගය කරනවා.
නමුත්
ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා ලිඛිතව බාර දීමේ අවශ්‍යතාවයක් ගැන සඳහන් කළා. මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි ජාතික නිදහස් පෙරමුණ හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි මන්ත්‍රීවරුන් ඔබතුමාට ලිඛිතව බාර දුන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපි ඉවත් වෙලා ඉන්නේ, ඒ නිසා අපිව වෙනම කණ්ඩායමක් හැටියට පිළිගන්න කියලා. ඒ පිළිගැනීමවත් ඔබතුමා කළේ නැහැ. 11ක් නෙවෙයි. නෑ 11ක් වෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි, මෙතුමන් ඔය තර්ක දාලා එහෙට මෙහෙට විසි කරන්නේ නැතුව අගමැතිව පත් කරන මූලධර්මයේ විපක්ෂ නායක පත් කිරීමටත් යොදා ගන්න එකනේ කරන්න තියෙන්නේ. ඒක කරන්න බැරි ඇයි?
හොඳයි. අපි අර
කතානායකතුමනි
අවසානයේ අපි කතා කරමු. මේ
ගරු කතානායකතුමනි 32 ස්ථාවර නියෝගය සඳහා සංශෝධනයක් ඉදිරිපත් කරනවා. 32-3 වගන්තියට ඉක්බිතිවම පහත කොටස ආදේශ කරන්න.
දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රයෝජනාව.
පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් සඳහා අවම වශයෙන් 3 වන අවස්ථාවදීවත් පිළිතුරු සැපිය යුත්තේ. අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව පිළි අරගෙන තියෙනවා. 33 වන ස්ථාවර නියෝගය සංශෝධන ඉදිරිපත් කිරීමට 33-1 අතුරු ප්‍රශ්න 3කට යන වචන වෙනුවට අතුරු ප්‍රශ්න 2කට යන වචන ආදේශ කරන්න.
38 අතුරු ප්‍රශ්න තුනකට යන වචන වෙනුවට අතුරු ප්‍රශ්න දෙකකට යන වචන ආදේශ කරන්න.
හොඳයි සභාවෙක්ගද 39 සභාවෙක්ගද 40 සභාවෙක්ගද 41 සභාවෙක්ගද 42 සභාවෙක්ගද 43 සභාවෙක්ගද 44 සභාවෙක්ගද 45 සභාවෙක්ගද 46 සභාවෙක්ගද 47 සභාවර නියෝගික සභාවෙක්ගද 48 එකඟද 49 සංශෝධන ඉදපත් කිරීම.
එහෙමයි. ගරු කතානායකතුමනි 49 හි අතුරු විධානය පහ සඳහන් පරිදි සංශෝධනය විය යුතුය. එසේ වුවද කතානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබා දෙනු ලැබූ කාලය අවසන් වූ බවට ප්‍රකාශ කරනු ලැබීමට පෙර එම මන්ත්‍රීවරයා විසින් එම ඉල්ලීම කරනු ලැබිය යුත්තේ.
හරි. සභාවෙක්ගද 50 සභාවෙක්ගද 51 එකඟද 52 එකඟද 53 එකඟද 54 එකඟද 55 එකඟද 56 එකඟද 57 එකඟද 58 එකඟද 59 එකඟද 60 එකඟද 61 එකඟද 62 එකඟද 63 එකඟද 64 එකඟද 65 එකඟද 66 එකඟද 67 එකඟද 68 එකඟද 69 එකඟද 70 එකඟද 71 එකඟද 72 එකඟද 73 එකඟද 74 එකඟද 75 එකඟද 76 එකඟද 77 එකඟද 78 එකඟද 79
සංශෝධනයක් ඉදිරිපත් කරන කරු කතානායකතුමනි වේත්‍රධාරීවරයා විසින්
මාර්ග යෝජනාවක
වේත්‍රධාරීවරයා විසින් එම නියෝගය ක්‍රියාත්මක වෙදවීම සඳහා කටයුතු කළ යුත්තේ යනුවෙන් 79 1 වගන්ති අවසානයේ අවසන් වාක්‍ය සංශෝධනය කළ යුතු කරු බඳුල ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාවක් අපි පිළිගන්න
තියෙනවා 80 සභාවෙක්ගද 81 එකඟද 82 එකඟද 83 එකඟද 84 එකඟද පොඩ තාරක බාලසූරිය මැතිතුමා
මොකක්ද දන්නේ නැේද
අර බාලසූරිය මොකක්ද දැද
75 ගරු කතානායකතුමනි අපි අර වෙලා වැඩි කරන්න ඕනේ කියලා දැන් පාර්ලිමේන්තුව අඟහරුවාද පටන් ගන්නවා උදේ
ඔව් ඒක ගැන මම දිනේෂ් ගුණරත්න මැතිතුමාට පහදලා කරලා දුන්නා අපි මේක රජය සමග සාකච්ඡා කළා දැන් තියෙන විදියට සවුඳ අපි තියෙනවා නම් සවුඳ තියෙනවා නම් කැබිනට් එක තියන්න අවස්ථාවක් ගන්න පුළුවන්ද කියන එකත් ඒ වගේම එහෙම නැත්නම් අපිට අනිත් දවස්වල පෑපෑ කරලා පෑ පහක නැත්නම් දවසක කටයුතු ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කළා අපි අතුරු යෝජනා පස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අගමැතිතුමා සමග සාකච්ඡා කරලා අපි දැනුවත් කරන්නකෝ ඒක අපි පිළිගත්තා අමතර පෑ පහක් හයක් ලබා දෙන්න බොහොම ස්තුතියි ඒක ගත්තට 85 එකද 84 එකද 85 එකද 86 එකද 87 එකද 88 එකද ඔව් ගරු
මේක යන වේගය පොඩ්ඩක් ස්ලෝ කරොත් හොඳයි මොකද මුළු පාර්ලිමේන්තුවේම අනාගතය පිළිබඳ ඔබතුමාට අපිට කියන්න කියලා
අවුරුදු පහක් විතර ගිහිල්ලා
නෑ මේ අවුරුදු දෙකමාරක් තිබ්බ මං හිත බල්ලා
අවුරුදු දෙකමාරක් ගත්තා
කිසිම බයක් වෙන්න එපා කිසිම ප්‍රෙෂර් නගින්නේ නෑ අද අපි බොහොම සහයෝගයෙන් මේක කරන්නේ
නමුත්
මම අපි ඉදිරිපත් කරන පාරක මන්ත්‍රීතුමාත් ඉන්නවා අපි ඉදිරිපත් කරපු ඕඩර් ඉන් පාර්ලිමේන්තුව 77 යටතේ මෙහි කොටසක් තියෙනවා මන්ත්‍රීවරු තොග වශයෙන් තහනම් කොට ඉවත් කිරීම සඳහා මේ වචනේ වෙනස් කරන්න එක ගුණයද මේ වචනේ වෙනස් කරන්න you know you can in wholesale bring amendment bring a motion to suspend members of parliament one by one you have to name one by one that was agreed
no no that, just a minute
ඉතින් ඒ සංශෝධනය අවසනේ
ඉල්ලර සිල්ලර
හා
Sir Subandhiran, you also there when we discussed that with you.
No, yeah, on that, Honorable Dinesh Gunawardena, yeah. You read that, it's very clear. We read it yesterday again. It says not more than one member shall be named at the same time. Meaning, ordinarily, you can name only one member. You can't name a second member. But then it goes on to say, unless several members. So now what happens is, you can't name a group. Each member has to be named separately, but it's an exception to the first part of the sentence, which says at a time only one member can be named. So here, if more than one have jointly disregarded the authority, the chair can name one by one by one by one, he can name the members, but yeah. All must be named separately. That's very clear in this. That's why we decided to let it stand. Your concern is there in this.
Yeah, I try to understand what you're explaining. But here the speaker or the chair and the leader of the house, whoever it is on that any moment, can move that all the members can be named. Why don't we add a little amendment so that the sentence is broken? You know, because this is together. You can wholesale name members.
ගරු මන්ත්‍රීතුමනි මේ වගන්තියෙන් කිසිසේත්ම ඉඩ සලසන්නේ නැහැ එකවර නම් පහක් දහයක් කියවන්න එක් ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමියගේ නම වෙන වෙනම කියවන්න
මම අහන්නේ ගරු කථානායකතුමනි අපේ උගත් නීතිඥ මොන්ඩරබල් සුමන්දරනිස very respected legal brain in our house.
Legal luminary.
I'm trying to say is let us break the sentence. Not more than one member shall be named at the same time. Let us put a full stop. Then the sentence is broken. Honorable Marapana also could give us some advice.
We are only going with the existing one.
Shall we agree to that? No. What shall we agree to that? Why don't you agree to that? Then the sentence continues.
But it won't last.
Why are you?
No,
meaning does not change. Meaning is clear when you put a full stop.
Like Garu
Mandir. But more than one member shall be named at the same time. Itar navati must stop.
Garu Dineshwar, me alutte kaan me parne ka mai apidan.
Garu Dineshwar, adar mantu mani.
Mangati mo venne
Garu Dineshwar, adar mantu mani.
Aiy me virud api bohma kaman. බොහොම සහයෝගයෙන් මොකද මේකේ තව සම්බන්ධ වගන්තියක් තිබුණා. ඒ කියන්නේ තොගයක් මේකේ බරපතලකමක් තියෙනවා. මන්ත්‍රීවරු තොගයක් නම් කරහමලා ඒ අය ඉවත් කළා ගිනියලා ඡන්ද විමසීමක් තියන්න පුළුවන්. බරපතල ලංකාව පිළිබඳ බරපතල පනතක් ආපු දවසකට අපි කණ්ඩායමක් විරුද්ධ වෙනවා කියලා ඔක්කොම තහනම් කරලා ගිනිච්චට පස්සේ ඡන්දේ තියන්න පුළුවන්. මේ වගන්තිය ආවේ වෝටිං කියන එකක් සාකච්ඡා කරන වෙලාවේ තාරක මාර්ගසේ මන්ත්‍රීතුමා ඉතා හොඳින් ඒක පැහැදිලි කළා. ඒ නිසා මේක හුදකලා වූ it is not an isolated section.
Like ගරු මන්ත්‍රීතුමනි
it is not isolated as it relates to other matters.
ගරු මන්ත්‍රීතුමනි දැන් මෙම වගන්තිය අපි වෙනස් කළා නැහැ. එතකොට මේ වගන්තිය දැන් අවුරුදු 30කට වැඩිය මේ පාර්ලිමේන්තුවේ පරීක්ෂාවට ලක් වුණා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඔය කියන ජාතික වැදගත්කමෙන් ඇති ප්‍රශ්න අර්බුද කැලකොහලාල පහර දීම් උද්ඝෝෂණ ඔක්කොම අපි දැකලා තියෙනවා. ඔබතුමා මට වඩා දැකලා ඇති. ඉතින් මේ වගන්තිය ටෙස්ටඩ්. ඒ කියන්නේ මේක මේ වගන්තිය තුල මේ කතානායකවරු මේක පරීක්ෂා කරලා බලලා පරීක්ෂාවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ෆුල් ස්ටොප් එක තිබුණත් නැතත් ෆුල් ස්ටොප් එක දාන එක නෙමෙයි කරු මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ. දැන් ඊයේ කමිටු විසින් මේක පරීක්ෂා කරලා බැලුවා. ඔබතුමාගේ මතය අපි සලකලා බැලුවා. දැන් ඒ නිසා ෆුල් ස්ටොප් එක දාන එක නෙමෙයි
නෝතක බයෙන් එපා වේ. ඔව්. මගෙන් ඒක වෙන්නේ නැහැ. බයෙන් එපා ගෞරව තාරක බල්සූරි මැතිතුමා.
අපි අගය කරන ඔබතුමාගේ මතය
මොකද?
Don't worry. කතානායකතුමනි.
I think the matter at hand is Honorable Speaker, the matter at hand is not how you would act, but what is in the standing orders. So I think I do also beg to differ from the Honorable Mr. Sumandiran, because it says not more than one member shall be named at the first time, unless several members. So at the same time, unless several members present together have joined. So if several members have jointly disregarded the authority of the chair, then they can be named. It doesn't say that. They can be named one by one. But we have very well behaved MPs, it won't arise anyway.
So
that's what the Honorable Member Sumandiran says, but yeah, it doesn't say that. It doesn't say it they have to be named one by one.
ඔබතුමාගෙන්
එහෙම දෙයක් උනේම නැහැ කියලා කියන්න බෑ දිනේෂ් ගුණවර්ධන ගරු අපේ මැතිතුමන්ව තමුන්නාංශ මේ පාර්ලිමේන්තුවට එන්නේ ඒක තහනම් කරා ඒක වෙන දෙයක්
නේ පොඩි දෙයක්
ඔබතුමාම නෙවෙයිනේ දිගටම මේ ඔය පුටුවේ ඉන්නේ අර වගේ බඩක් ආවිල්ලා වාඩි වුණොත් ඔය පුටුවේ 225 මදායි නම් කරා
නෑ හොඳයි අපි කරමු හොඳයි බොහොම ස්තුතියි අපි ඊළඟට යන්
බොහොම ස්තුතියි කර කතානායකතුමනි
හරි
ඉදිරියට යන් කරනොත් Honorable Speaker, we can proceed.
Hondai, Asuata Sabai,
Ekangai,
Asunami,
Ekangai,
Anu Ekangai, Anu Ekangai,
Ekangai,
Anu Deke Ekangai,
Ekangai,
Oh yes, Garu Tarak Bal Suri Mettuma.
Again, we request you to slow down the pace because we can't keep up with it. Referring to
which one?
91. We made a
91 already. Yeah,
91.
91.
91 already.
Yes, oh. We are going at a fast pace, so we can't keep up with it. So 90, Honourable Speaker, referring to 91 M, the member shall, except when voting, make an acknowledgement to the chair on entering and leaving the chamber. We felt that it was unnecessary because this practice is adhered by all members. So we feel that by including such juvenile things into the standing orders, it only highlights and brings down the standard of this house. So we hope you will adhere to our request.
Yeah, it is at the moment it's a convention. So if you don't want to have it, I mean, by all means, that's not a problem. Yeah, I know, but it's a convention only. Yeah. Oh no, Subhanjali Mattuma.
When we discussed it yesterday, I agree with Honorable Balasuriya that this need not be there. But at the same time, how it will work is that it just draws the attention of members, reminds them that this is the convention. Because sometimes some conventions are being forgotten. So it's a good thing to have it there. Now, for instance, we have a standing order that says members shall not read newspapers. I mean, that sounds more juvenile than this, but we have it. That's probably because some members had the habit of sitting in chambers and reading newspapers. After that came in, I don't see any member reading newspapers inside the chamber. So it's just to remind that when you enter and leave, you make an acknowledgement to the chair. That's all.
Okay. Yeah. I know you have.
Thank you, sir. No.
Yeah. But this also, it has, yeah. Okay.
You're making a joke of things.
Well, I think you have been insisting on this, but I think generally it was passed by the committee.
23.
We can proceed.
Yeah.
123.
Ekasiya?
Visituna.
Ekasiya visituna sanshodhane.
Hi. Ekasiya visituna sanshodhane idiripat karana
garu. Dinesh Gunawardena mettuma yojana karana.
Garu kathanayakathumani, garu Dinesh Gunawardena mettumage sanshodhane illimata garu karamin, etumage watina adahas salakilla ganimin me sanshodhane idiripat karanawa. 123 deka wagantiyata igbitiwa pahata sandahan kotasa adesha kala yutuya. 3 අමාත්‍යංශ ලේකම්වරුන් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ උසස් නිලතල පිළිබඳ කාර්ක සභාව විසින් තීරණය කරන ලබන තෝරාගත් සංස්ථාවල සභාපතිවරු සහ තනතුරු සඳහා පුද්ගලයන් පත්කරන ලද්දා වූ හෝ නිලයක් දැරීමට නම් කරන ලද්දා වූ හෝ අවස්ථාවකදී තෙමසක කාලයක් තුල ඔවුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සිදු කළ යුතුය. 3 months. තෙමසක කාලයක් තුල ඔවුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.
සභාවේ ගජ 124
හයි
100 Yeah.
Subsections have to be renumbered as.
How's that Grace? Three, four, five.
Garu Mantrivaru Andupakshe Vagema, Vipakshe Garu Mantri Tumalat, make Arne Piribanda Visheshin, Karnu Dripatkara, Un Ilahitia, Upadeshaka Karaka Sabha Piribanda. May ඒ අදහස නැවතත් ඇතුළත් වී යුතුයි කියලා. නමුත් දැනට තිබෙන දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ඒ ක්‍රමවේදයන්ට අමතරව එයින් ආවරණය නොවන ක්ෂේත්‍රයක් වශයෙන් මේ ඉදිරිපත් වෙන්නේ. ස්ථාවර නියෝග 111ට ඉක්බිතිව පහත සඳහන් නව ස්ථාවර නියෝගය ඇතුළත් කරන්න. 112 අමාත්‍යංශීය උපදේශක කාරක සභා. 1. පහත සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන වන්නා වූ අමාත්‍යංශීය උපදේශක කාරක සභා සංඛ්‍යාවක් ස්ථාපනය කළ යුත්තේ. අයන්න සභාපති ලෙස කැබිනට් ඇමතිවරයා, ආයන්න රාජ්‍ය ඇමතිවරයා, ඇයන්න නියෝජ්‍ය ඇමතිවරයා සහ ඇයන්න තේරීම් කාරක සභාව විසින් නම් කළ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙක්. 2. ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් කාරක සභාව වෙත යොමු කරනු ලබන කාරණා සලකා බැලීම කාරක සභාවේ කර්තව්‍ය විය යුත්තේ. 3. ඉහත සමාජිකයන්ට අමතරව වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුටද කාරක සභාවේ සභාපතිගේ අවසරය ඇතිව රැස්වීමට සහභාගී විය හැකිය. කාරක සභාව මසකට වරක් රැස්විය යුතු අතර රැස්වී සති දෙකක් ඇතුළත ඊට අදාළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. 5. කාරක සභා රැස්වීමල් කැඳවීම අදාළ අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර සිදු කළ යුතුය. 6. කාරක සභාව ඉදිරියට යම් තැනැත්තෙකු කැඳවා ප්‍රශ්න කිරීමටද යම් ලියකියවිලි පොත් වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා පරීක්ෂා කරනු ලැබීමටද කාරක සභාවට බලය තිබිය යුතුය. 7. කාරක සභා සඳහා වන සාමාන්‍ය රීති අමාත්‍යංශ උපදේශක කාරක සභාවද අදාළ කරගත අදාළ විය යුත්තේය. සඳහාද අදාළ විය යුත්තේය. ගරු කතනකතුමනි, එම පහ සඳහන් ස්ථාවර නියෝග නව ස්ථාවර නියෝග 112ට අනුව සංශෝධනය විය යුතුයි. 1. ස්ථාවර නියෝගාංක 113
කරන්න ඔබතුමා කියපු එක ගැන මූලිකව ගැටලුවක් නැහැ. විෂය භාර ඇමතිතුමා මූලස්සනින් දරිය යුතුයි කියලා නෑනේ
සභාපති ලෙස. මෙහෙමයි කියන්නේ, පහත සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන වන්නා වූ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවක් සභා සංඛ්‍යාවක් ස්ථාපනය කළ යුත්තේ. ඒ කියන්නේ ඒතර අමාත්‍යංශයකට එකයි. ඊළඟට ඒකේ සමාජිකයන් වෙනවා අයන්න සභාපති ලෙස කැබිනට් අමාත්‍යවරයා. ඒ කියන්නේ එම විෂය කැබිනට්
අමාත්‍යවරයා
විෂය භාර කියන
වචනේ තිබුණොත් හොඳයි.
මම යෝජනා කරන ගරු කතානායකතුමනි, 112 එක අයන්න ස්ථානයේ සභාපති ලෙස අදාළ විෂය භාර කැබිනට්
ඇමතිවරයා
ලෙස එකතු කරා. ඒ අනුව ගරු කතානායකතුමනි, පහ සඳහන් ස්ථාවර නියෝග නව ස්ථාවර නියෝග 112ට අනුව සංශෝධනය විය යුතුයි. 1. ස්ථාවර නියෝග අංක 113 අයන්න 113 එකහි එක්වන පේලිය පහත දැක්වෙන පරිදි සංශෝධනය විය යුතුය. ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යංශී උපදේශක කාරක සභාවල සංයුතිය කමා සමාජික සංඛ්‍යාව කමා ඒවායේ කර්තව්‍ය හා ගණපූර්ණ උපඩාලකුණු අවසන් වෙනවා. ආයන්න 113 වරහඟ තුල එක වරහඟ තුල ඊයන්නට ඉක්බිතිව පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. ඊයන්න අමාත්‍යංශීය උපදේශක කාරක සභාව. 2. ස්ථාවර නියෝගාංක 124 124 වරහඟ තුල 2 වරහඟ තුල ඌ යන්නේ හි ආංශික අධීක්ෂණ කාරක සභා යන්නට ඉක්බිතිව පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. අමාත්‍යංශීය උපදේශක කාරක සභා
සභාගද
අය
පාර්ලිමේන්තුවේ අලි රැස්වේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කෙටුම්පත සංස්කෘතිකාරයෙන් සම්මත කරන ලද දන්වනු කැමැත්තෙමි. ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති අධිකාරිය අමාත්‍යතුමා සහ නීති සාමිපිය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ලෙස පිළිගනු ලබන බවද ගරු කථානායකතුමා විසින් නිවේදනය කරන දින සිට එය බලාත්මක විය යුතු බවද යෝජනා කරමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කෙටුම්පතෙහි සෝදුපත්වල මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂංගික සංශෝධන සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
Garu Ajith Peramathuma Sabha Vigada
Eka Gaya Garu Kathanayaka Thumani
Hari
Me Garu Kathanayaka Thumani Ilanga Vishaya Vashayen Thibenne
Charya Dharma
Ema
Ko Sabha Vigada
Ai
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් චර්යාධර්ම සංග්‍රහය ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කාර්යාලය අමාත්‍යතුමා සහ නීති හා සම්පෙන්ව අමාත්‍යතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් චර්යාධර්ම සංග්‍රහය සරකා වෙන සඳහා පාර්ලිමේන්තු පූර්ණ කාර්ය සභාව බවට පරිවර්තන විය යුතු බවට මම යෝජනා කර සිටිමි සභාවෙක්ගද පාර්ලිමේන්තු කාර්ය සභාව බවට පරිවර්තන වේ කාරක සභාව පළවෙනි වගන්තිය සභාව එංගද දෙවෙනි වගන්තිය 3
අයි
4
අයි
5
අයි
6
අයි
7
අයි
8
අයි
9
අයි
10
අයි
11
අයි
12
අයි
13
අයි
14
අයි
15
අයි
16
අයි
17 18
අයි
19
අයි
20
අයි
21
අයි
22
අයි
23
අයි
24
අයි
25
අයි
26
අයි
27
අයි
28
අයි
29
අයි
30
අයි
31
අයි
32
අයි
33
අයි
34
අයි
35 36
අයි
37
අයි
38
අයි
39
අයි
40
අයි
41
අයි
42
අයි
43
අයි
44
අයි
45
අයි
46
අයි
47
48 අයි
49
අයි
50
අයි
51
අයි
52
අයි
53
අයි
54
අයි
55
අයි
56
අයි
57
අයි
58
අයි
සභාවෙක්ගද
අයි
පාර්ලිමේන්තුව යළි රැස්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කාර්යාලය අමාත්‍යතුමා සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය ලෙස පිළිගනු ලබන බවද ගරු කථානායකතුමා විසින් නිවේදනය කරන දින සිට ඒ බලාත්මක විය යුතු බවද යෝජනා කරමි. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය කෙටුම්පතෙහි සෝදුපත්වල මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂංගික සංශෝධන සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
මම මේක අවස්ථාවක් කරගන්නවා පාර්ලිමේන්තුවේ සියලුම ගන්ති මන්ත්‍රි ගරු මන්ත්‍රීතුමනට මගේ හර්ජාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න අවුරුදු 20 ගන්නකට පස්සේ අපිට මෙම සංශෝධන ගෙනල්ලා අලුත් යෝජනා ක්‍රමයක් ඇති කිරීමට හැකියීම ගැන අපි සියලු දෙනාම සන්තෝෂ වෙනවා මේ තුලින් අපි පාර්ලිමේන්තුවේ ඒ වගේම විනයගරුක පාර්ලිමේන්තුවක් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපිට ලෝකයෙන්ම පිළිගන්න පාර්ලිමේන්තුවක් ඇති කිරීමට හැකිවැකීම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථා කීපයකදී මම සඳහන් කළා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉතාමත් උසස් මට්ටමේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් පිළි අරන් තියෙනවා. ඉතින් ඒ අනුව අපිට ඒ පිළිගැනීම තවදුරට ශක්තිමත් කිරීමට අද තමුන්වහන්සේලා දුන් මේ සහයෝගය තුළින් අලුත් ගමනක් ආරම්භ කිරීමට හැකිවැකීම මම ප්‍රාර්ථනා කරනවා. ඔව් ගරු ගරු අජිත් පෙරමන්ත්‍රීතුමා
පෙරතුමා ගරු කථානායකතුමනි රජය වෙනුවෙන් මේ ගැන විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුයි වර්තමාන යහපාලන රජය බලයට පත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහයක් සකස් කරන බවට අපි මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්න රටේ ජනතාවේ අනුමත කළා වසර දෙකහමාරක් පමණ ගත වුණත් සියලුම පක්ෂවල ගරු මන්ත්‍රීතුමාලගේ උපරිම සහයෝගයෙන් අදහස් සලකා බලමින් ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් පිළිබඳ ලෝකයේ සම්ප්‍රදායන් පිළිබඳව කරුණු සලකා බලමින් අපිට පුළුවන්කම ලැබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චාරයාධර්ම සංග්‍රහයක් හඳුන්වා දෙන්න. ඒක මේ රටම ලැබපු ජයග්‍රහණයක්, ඒ වගේම අපේ පාර්ලිමේන්තු ලැබපු ජයග්‍රහණයක් වශයෙන් අපි සලකන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව ආදර්ශයක් සැපයුතු තැනක් වුණත් පහුගිය කාලේ අප අසමත් වෙලා තිබෙන මේ ආදර්ශය සපයන, නමුත් මේ චාරයාධර්ම සංග්‍රහය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඒ අනුව කටයුතු කරමින් අපේ ගරු මන්ත්‍රීතුමාලා කටයුතු කරොත් අපේ මේ පාර්ලිමේන්තුව ආදර්ශමත් තැනක් බවට නැවත පත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථාවර නියෝග සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් තිබුණා. ඒ සඳහා අවස්ථාවක් ලැබුණා. අපි ඒ ගැන ඉතාම සතුටු වෙනවා. රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ටත්, ඒ වගේම සියලුම පක්ෂවල ගරු මන්ත්‍රීතුමාලටත්, ඒ අදහස් දක්වපු සියලුම දෙනාට අපේ ගෞරවය ස්තුති පිරිනමන කැමති.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ නිලධාරී මණ්ඩලය විශේෂ කැපවීමක් කළ බව මම සඳහන් කරන්න කැමතියි. ප්‍රධාන කටයුතු අංක 1.2.3 පළමුවෙන් ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිපෝලන බදු 50 කෙටුම් පත, 2 ආරක්ෂණ පියවර 50 කෙටුම් පත, 3 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු නැමැත්තන් ආරක්ෂණය සඳහා ජාත්‍යන්තර සම්මුති 50 කෙටුම් පත. දෙවනි ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, අද දින සාකච්ඡාවට ගැනීමට නියමිත න්‍යාය පන්ත්‍රයේ අංක 1.2.3 දක්වා යෝජනා සහ 50 කෙටුම් පත් ඉදිරිපත් කර.
ගරු තිලක් මාරපණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, බලහත්කාරයෙන් අතුරුදහන් දහන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සඳහා වූ පනත මාමේ අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, මේ පනත අත වශයෙන්ම මේ පනතේ සඳහන් කරලා තියෙන සෑම වරදක්ම වගේ දණ්ඩ නීති සංග්‍රහයේ අපේ ලංකාවේ තියෙන අනිත් නීතිවල දැනටමත් වරදවල් හැටියට ගණන් ගත යුතු වරදවල් තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. මේ පනත ගේන්න අපට අවකාශය ඇති වුණේ ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් 10 වෙනිදා මේ ජාත්‍යන්තර සම්මුතියට අපි අත්සන් කරලා 2016 මේක නැවත අපි අනුමැතියක් ලබා දුන්නා. ඒ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව අපි වගකීමක් දරලා තියෙනවා මේකට සරිලන දේශීය නීති රටාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න. So that is a, in conformity with that international obligation that we have brought this piece of legislation to Parliament, because we have to give effect to what we have undertaken through this convention that we have signed. එතකොට මේ අත වශයෙන්ම මේ 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 ජාත්‍යන්තර සම්මුතියට අපි අත්සන් කිරීමෙන් ඒ ජාත්‍යන්තර සම්මුතිය නෙවෙයි මෙතන ලංකාවේ නීති හැටියට ගණන් ගැනෙන්නේ. ලංකාවේ නීති හැටියට ගණන් ගැනෙන්නේ අපි අද දින මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙන මේ කෙටුම් පතේ සඳහන් කරලා තියෙන නීතිය තමයි. එතකොට මේ නීතිය අපි විග්‍රහයකට ලක් කරුවොත් ගරු කථානායකතුමනි, මේකෙන් මේ තුන්වෙනි වගන්තියෙන් රජයට සම්බන්ධ නිලධාරියෙක් යම්කිසි කෙනෙකුව අත්අඩංගුවට හෝ රඳවා ගැනීමක් කරලා හිටන් ඒක පිළි නොගෙන සිටියොත්, එහෙම නැත්නම් ඒ කරුණ හංගගෙන හිටියොත්, එහෙම නැත්නම් ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයා පිළිබඳව වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු නොදී සිටියොත්, අන්න ඒ වගේ දෙයක් කෙරුවොත් එතකොට මේ පනත ප්‍රකාරව ඒ රජයට සම්බන්ධ නිලධාරියා වරදකට යටත් වෙලා හිටන් අවුරුදු 20ක හිරදඬුවමක් කට ලක්වීමට අවකාශය තියෙනවා. ඒ වගේම 110ක දඩබුඳුරකුත් කටත් ලක් වෙනවා. වන්දි වශයෙන් 105ක මුදලක් ඒ හිර කරගෙන හිටපු පුද්ගලයාට ගෙවන්නත් ලක් වෙනවා. ඒ වගේම ඒ තුන්වෙනි වගන්තියේ දෙවෙනි උපවගන්තිය යටතේ වෙන පුද්ගලයෙකු, රජයට සම්බන්ධ නැති පුද්ගලයෙකු නීති විරෝධීව යම්කිසි කෙනෙක්ව බලහත්කාරයෙන් පැහැරගත්තොත් හෝ හඟවාගෙන හිටියොත්, එහෙම නැත්නම් ඒවයට පුද්ගලයකු සම්බන්ධව තොරතුරු නොදී හිටියොත් ඒ පුද්ගලයාටත් ඒ ආකාරයෙන්ම දඩුවම් කිරීමට අවකාශය ලැබෙනවා. ඒ වගේම උසස් නිලධාරියෙක් මේ අර පළවෙනි වගන්තියේ කියපුවා රජයට අනුයුක්ත නිලධාරියා අධීක්ෂණය කරන උසස් නිලධාරියෙක් මේ පිළිබඳව දැනගෙන යම් කිසි අනුබල දීමක් කෙරුවොත් ඔහුටත් මේ වගන්තිය මේ පනත ප්‍රකාරව දඩුවම් කිරීමට අවකාශය තියෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේ පනතේ කිසිම වගන්තියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කලින් සිදුවෙච්ච ක්‍රියා වරදවල් හැටියට පරිවර්තනය කිරීමට මේක සම්පූර්ණයෙන්ම ඉදිරියට තියෙන පනතක් විතරයි. ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් මේ පනතේ සඳහන් ක්‍රියාවලට පටහැනිව ඒ එවැනි ක්‍රියා පමණයි මෙතන වරදක් හැටියට ගණන් ගන්න පුළුවන් මේ පනත ප්‍රකාර. මේ පනත ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික කාරක සභාවට මේක ඉදිරිපත් වුණු අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ගැන කරුණු ඉදිරිපත් කරලා හිටන් මේ පනතේ අටවෙනි වගන්තිය පිළිබඳව විශේෂයෙන්ම අටවෙනි වගන්තිය පිළිබඳව යම්කිසි මතයක් ඉදිරිපත් කෙරුවා. මේ අටවෙනි වගන්තියෙන් ඇත්ත වශයෙන්ම මේ අටවෙනි වගන්තියෙන් හරියට කියවල බැලුවොත් ඒකෙන් සිද්ධ වෙන්න තියෙන්නේ යම්කිසි කෙනෙකු යම්කිසි වරදක් කරලා හිටන් තියෙන පුද්ගලයෙක් පිළිබඳව පිටරට රජයකින් අපේ රජයෙන් ඒ පිළිබඳව තොරතුරු විමසූ අවස්ථාවකදී අපේ රජය බැඳිලා තියෙනවා අපි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කුමන ආකාරයක ක්‍රියාත්මක මාර්ගයක් ගන්නවද කියන එක දන්වන්න. එච්චරයි, වෙන කිසි දෙයක් නෙවෙයි. මේ 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 වගන්තියෙන් ඇත්ත වශයෙන්ම සඳහන් වෙන්නේ නැහැ අපි ආව බාර දෙන්නවත් ඕනේ කියලාවත්. මේකෙන් කියලා තියෙන්නේ අපි ඒ රජයට දැනුම් දෙන්න ඕනේ කියලා නම් අපි ඒ තැනත්තා වෙනුවෙන් නඩු පවරනවද, එහෙම නැත්නම් මොන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවද කියන වග. හැබැයි මෙතෙන්දී යම්කිසි සැකයක් මේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු නිසා මේක ඇත්ත වශයෙන්ම මේ වගන්තිය කිසි ආකාරයකට අපේ ලංකාවේ පුරවැසියෙකුට බලපාන අන්දමට නෙමෙයි අපි බලාපොරොත්තුනේ මේක පණවන්න. ඉතින් ඒ කිසිම සැකයක් මේ පිළිබඳව පණ නොගණන හැටියට ටුක්ලියනි ඩවුද්දත් මේ රයිස් මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, මේ පනතේ හත්වෙනි පේලියේ කරනු ලැබූ කියන තැනට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන කියන වචන ටික එතෙන්ට ආදේශ කරන්න. එතකොට එහෙම ආදේශ කරුවාම එතකොට ඒක පැහැදිලි වෙනවා මේ අටවෙනි වගන්තියේ සඳහන් කරුණු ශ්‍රී ලාංකික පුරවැසියෙකුට බලපාන්නේ නැහැ කියලා එක. එතකොට ඒක කිරුවාම මම හිතන්නේ අපේ ඔය අධීක්ෂණ කාරක සභාවේදී මතු කරපු ඔය ප්‍රශ්නෙට ඒ සැකේ මම හිතන්නේ දුරු කරගන්න පුළුවන් වෙනවා.
On that section 8, it's obviously with regard to a person who has committed this offence on foreign soil.
Of course.
So ordinarily that country will have jurisdiction over that person whether he be Sri Lankan or of another nationality.
Yes.
If he was in that country. The question is if he has escaped and come to Sri Lanka.
Yes.
Now according to the amendment that you will be moving later, you say if it is a Sri Lankan,
yes,
he can escape that jurisdiction and come and hide here and this won't apply to him. That's what you are going to do.
No, the foreign country, this section you will, your honorable member, you will see that what this section contemplates is a foreign government can make some inquiries from the Sri Lankan government.
As to
any person who has committed any offense, that is, and he is presently in Sri Lanka.
The measures taken either to extradite or to prosecute.
Yes.
So, if you are going to exempt that person from even being prosecuted in Sri Lanka.
He is not going to be exempted from anything.
Right.
Only thing is, if you put the words that other than a Sri Lankan national, then that information in respect of a Sri Lankan national, we are not obliged to give.
But why shouldn't you give?
Actually,
if it is an offense,
honorable member, in my opinion, there is no need to put that word because that is redundant. But what I say is, in order to satisfy someone, it doesn't matter if we put that in, because this does not in any way obligate us to extradite that person. ඉතින් ගරු කතානායකතුමනි ඒ නිසා මම යෝජනා කරනවා මේ පනත පිළි අරගෙන හිටන් මේක සම්මත කිරීම කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ අපේ රටට මේ වගේ පනත් තියෙන එකෙන් අපි පෙන්නනවා මුළු ලෝකෙටම අපි ශිෂ්ටාචාර සමාජයක් ඇති රටක් කියලා හිටන් මොකද අපි නීති ආධිපත්‍ය පිළි අරගෙන අපි මේ වගේ ක්‍රියාවලට තදින්ම විරුද්ධ වෙනවයි කියන එක ඒ පණිවිඩය මං හිතන්නේ යවන එක තමයි අපට අවශ්‍ය කරන්නේ. මම බොහොම ස්තුතියි.